ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා ආදරණීය දුවේ පුතේ. අද 2011 11 වෙනි මාසේ 5 වෙනි සිකුරාදා. ඔබ හොඳටම දන්නවා සවස 5 වෙනකොට පස්තරු 5 වෙනකොට අපේ ගුරුගෙදර වැඩසටහනට ඔබේ ගුරුගෙදර වැඩසටහනට දැන් ඒක මගේ කරගෙන ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මමත් එක්ක එකතු වෙලා ඉන්නවා අද වැඩසටහනට සහභාගී වෙන්නට. ආදරණීය දුවේ පුතේ උතුරුමැද බලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය තමයි මේ වැඩසටහනේ සම්පත්දායකත්වයේ දරන්නේ. එතකොට උතුරුමැද බලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙනුවෙන් තමයි ඔබේ ආදරණීය ගුරුතුමා මම ඔබත් එක්ක මේ පාඩමට සම්බන්ධ වෙන්නේ. රජරට ගුවන්විදුලි සේවයේ රජරට ගුරුගෙදර වැඩසටහනත් එක්ක තමයි එහෙනම් දැන් ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ. ආදරණීය දුවේ පුතේ අද මේ වැඩසටහන කතා කරන්නේ ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක වෙන තවත් එක පාඩමක් ගැන සහ මේ පාඩම මම අර පහුගිය අඟහරුවාදා කිව්වා වගේ භාෂාව භාවිතා කරනකොට අපි භාෂාව අලංකාර කරගන්න පාවිච්චි කරන භාෂාමය යෙදුම් ගැන තමයි අදත් අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. මොකද මේ පාඩම මේ මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන පාඩම ඔයාලා සමන් දීමේ කතා කිරීමේ එහෙම නැත්නම් වෙනත් කුසලතාවයක් සංවර්ධනය කරගන්න ගම තමයි මේ පාඩම ඉගෙනගෙන තියෙන්නේ. නමුත් පස්වන ශ්‍රේණියේදී 4 වන ශ්‍රේණියේදී සහ 3 වන ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්නවා ඉතාම ලස්සනට මේ පාඩම් පිළිගැත්ච්ච ආකාරය. අපි හිතමුකෝ භාෂාමය ඉදුම් අපි එදා කතා කරා අන්තිමට කතා කරා උපමා ගැන. මම 4 වන ශ්‍රේණියේ තියෙන සිංහල කියවීම පොතේ තියෙන උපමා, 5 වන ශ්‍රේණියේ සිංහල කියවීම පොතේ තියෙන උපමා සහ ගුරුවල් පොතේ තියෙන උපමා උපමේයන් සියල්ලම අපි එදා කතා කරා. විභාගයට මෙන්න මේ වගේ ප්‍රශ්න හැදෙන්න පුළුවන් කියන එකත් අපි එදා කතා කරා. අද මම ඔයාලත් එක්ක කතා කරනවා භාෂාමය යෙදුම් යටතේ පිරුළු, එහෙම නැත්නම් ප්‍රස්තා පිරුළු ගැන කතා කරනවා. මොනවා ගැනද? ප්‍රස්තා පිරුළු ගැන කතා කරනවා. මම ඔයාලත් එක්ක යුගල පද ගැන කතා කරනවා. ආදරණීය දුවේ පුතේ මම ඔයාලත් එක්ක කතා කරනවා ඉඟිවැකි, එහෙම නැත්නම් රූඩි කියලා කියනවා. රූඩි ඉඟිවැකි නැත්නම් රූඩි ගැනත් කතා කරනවා. එහෙනම් මොනවා ගැනද මම අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්නේ? යුගල පද, ප්‍රස්තාව පිරුළු, ඉඟිවැකි, එහෙම නැත්නම් රූඩි. මෙන්න මේ භාෂාමය ඉදුම් තුන ගැන මම ඔයාලත් එක්ක කතා කරනවා. මගේ දුවේ පුතේ මේ දේවල් කතා කරනකොට ශිෂ්‍යත්ව විභාගයේදී ඔබට වැදගත්කමක් ඇති. අනිවාර්යයෙන්ම ලකුණක් ගන්න වැදගත්කමක් ඇති. මම අද කියලා දෙනවා විභාගයේදී ඔක්කොමලා දන්න. හැබැයි ගොඩ දෙනෙක් අතින් වරදිනවා මෙන්න මේ භාෂාමය ඉදුම් ගැන ලියන්න ගියාම. එම නිසා ඒක නිවැරදි කරගෙන ලකුණ ලබා ගන්න ආකාරයත් මේවා අපි කතා කරනකොට අපි කෙනෙක් එක්ක කතා කරනකොට අපි තැනක ගිහිලා කතා කරනකොට මෙන්න මේ භාෂාමය යෙදුම් එක කතා කරනකොට අපේ භාෂාව හරිම අලංකාර වෙනවා. අපිට පුළුවන් නම් ප්‍රස්තාව පිරුලක් දාලා ප්‍රස්තාව පිරුලක් එකතු කරලා අපේ භාෂාව කතා කරන්නට ලියන්නට අන්න එතනදී අපේ භාෂාව හරි ලස්සන වෙනවා. යුගල පද එකතු කරලා කතා කරන්නට ලියන්නට පුළුවන් වෙනවනම් අන්න එතනදී අපේ භාෂාව පෝෂණය වෙනවා, ලස්සන වෙනවා. ඉංග්‍රීසි රූඩි පාවිච්චි කරනවා නම් අන්න එතනදී භාෂාව අපේ භාෂාව කතා කරන හෝ කතා ලියන භාෂාව හරිම අලංකාර වෙනවා. පහුගිය සතියේදී කතා කරපු උපමා යොදලා භාෂාව භාවිතා කරනවා නම් අපේ කතා කරන භාෂාව හෝ ලිඛිත භාෂාව ලස්සන වෙනවා. මගේ දුවේ පුතේ මේ කියන භාෂාමය යෙදුම් කට වචනෙන් ආපු දේවල් මේ කතා කරන මේ සම්නිවේදන උනේම ඉස්සර ඉඳලා මේවා ආවේ කට වචනේ. එහෙමනම් ගොඩක් වෙලාවට මේවා යෙදෙන්නේ කතා කරන භාෂාවෙන් තමයි. ඒක නිසා කතා කරන භාෂාව ලිඛිත භාෂාවට පරිවර්තනය කරගෙන ඔබට මේවා ප්‍රශ්න පත්‍රයකදී නම් පිළිතුරු ලියන්නට සිද්ධ වෙනවා. හොඳයි අපි ඉස්සරලාම කතා කරමු කොහේනම් සරලම දේ ගැන. මේ කොටසේ තියෙන සරලම දේ ගැන කතා කරන පද විශේෂය ගැන මොනවද? යුගල පද. හරියට හරි. මොනවා ගැනද කතා කරන්නේ අපි ඉස්සරලාම? එන යුගල පද. මම ඔයාලත් එක්ක කතා කරන අද දවසේ 3 4 5 ඉගෙන ගන්න නිර්දිෂ්ට කරලා තියෙනවා. මෙන්න මේ යුගල පද ප්‍රමාණය ඉගෙන ගත්තොත් හොඳටම ඇති කියලා අන්නේ යුගල පද ටික ගැන කතා කරන්න තමයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. එකක්වත් වැඩිපුර මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එකක්වත් අඩු කරන්නෙත් නැහැ. මම ඔබට යුගල පද ගැන උගන්වනවා. භාෂාව භාවිතා කරනකොට, කතා කරනකොට, නැත්නම් ලියනකොට භාෂාව ලස්සන කරන්න, අලංකාර කරන්න පාවිච්චි කරන එක භාෂාමය යෙදුමක් තමයි යුගල පද කියන්නේ. මේ යුගල පද ලියනකොට අපේ දරුවෝ ගොඩ දෙනෙක් වරද්දන තැන් තියෙනවා. යුගල පද කියලා කිව්වහම මෙතන අනිවාර්යෙන් පද දෙකක් තියෙන්න ඕනේ. පද දෙක. මේ පද දෙක නම් පද යුගලයක් නම් මේක පද දෙකක් වෙන්න ඉතින් එහෙනම් ඔන්න පළවෙනිම කාරණාව මේවා ලියනකොට එක ගොඩේ එක වචනයක් විදිහට ලියන්න යන්නේ නැහැ යුගල පද එක වචනයක් විදිහට ලියන්න යන්නේ ඊළඟට අනිවාර්ය පද දෙකකට ලියන්න ඕනේ ඊළඟට යුගල පද ලියනකොට මැදින් ඉරි කෑල්ලක් ගහන්නෙත් නැහැ මං කියපේක තේරුණාද මැදින් ඉරි කෑල්ලක් ගහන්නෙත් නැහැ එහෙමනම් යුගල පද අපි දැන් සාකච්ඡා කරමු මගේ දුවේ පුතේ පහේ පන්තියට එනකොට නිර්දේශිත යුගල පද 15ක් තියෙනවා නිර්දේශිත යුගල පද 15ක් තියෙනවා මොනවද මේ යුගල පද 15 අපි ඉස්සෙල්ලා එකගෙන කතා කරලානකො තෑගි භෝග ගමන් බිමන් වතු පිටි කෑම බීම වාද විවාද කෙලි සෙල්ලම් අහල පහල ගෙවල් දොරවල් අනම් මනම් අරුම පුදුම පොත්පත් සිරිත් විරිත් යාන වාහන විහිළු තහලු සහ අස්සක් මුල්ල මෙන්න මේ යුගල පද ටික විතරයි අපිට කතා කරන්නට තියෙන්නේ ඔබට ඉගෙන ගන්නට තියෙන්නේ මේ යුගල පද ටික විතරයි මේ යුගල පද 15 විතරයි ඔන්න හොඳට මතක තියාගන්න හැබැයි මේ යුගල පද 15න් විතරමයි ඔබට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්නයක් ලැබෙන්නේ මේ 15න් විතරයි හැබැයි මගේ දුවේ පුතේ මේ යුගල පද 15 ඉගෙන ගන්නකොට ඔබට ලොකු දැනුමක් එනවා ඕනෑම යුගල පදයක් ඕනෑම තැනක තියෙන යුගල පදයක් හඳුනා ගැනීමට. එම නිසා සමහර විටක මේ වගේ දේවල් මෙතනින් පරිබාහිර දෙයක් පළවෙනි පත්‍රයට එන්න බැරි නැහැ. මොකද අර අත්‍යවශ්‍ය නිපුණතාවයේ තමයි යුගල පද 15 හඳුනා ගැනීම. එතකොට අභිමත නිපුණතා මේක මීට වැඩි දුරදිග යන්න පුළුවන්. හැබැයි ඔබට උගන්වන්නට තියෙන්නේ මේ 15 විතරයි. හොඳයි. යුගල පද හදනකොට යුගල පද ගලපනකොට සමහර විට මේ පද දෙක මේ පද යුගලය අතර ළඟම ළඟ සම්බන්ධතාවයක් සමාන සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් සමාන සම්බන්ධතාවයක් සමහර යුගල පද ඒ පද දෙක අතර කිසිම කිසි සම්බන්ධතාවයක් නැති වචන දෙකක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට විරුද්ධාර්ථ පදයේ දෙන වචන දෙකක් වෙන්නත් පුළුවන් එහෙමනම් මේ වචන දෙක අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා තමයි දැන් අපි බලමුකෝ එකක් තමයි තෑගි භෝග තෑගි භෝග තෑගි කියන්නේ දෙන දේවල් භෝග කියන්නේ බව කියන්නේ මේ වස්තුවනේ ඔන්න බලන්න මේ වචන දෙක අතර තියෙන සම්බන්ධතාවය තෑගි භෝග යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා දෙන දෙයක් ගැන කතා කරනවා වටිනා කියන දෙයක් ගැන කතා කරනවානේ බව භෝග කියලා කියනවනේ නේ තෑගි භෝග ගමන් බිමන් දැන් මේ වචන දෙකේ තේරුමක් තියෙනවා ගමන යනවා බිමන් කියුවාම බිමින් කියලා එහෙම වෙනත් අදහසක් තියෙන වචනයක් තමයි මේක ගමන් බිමන් හැබැයි මේ දෙක හරි ලස්සනට නිවුන්නු වගේ ගැලපෙනවා ගමන් බිමන් ඊළඟට වතු පිටි වතු කියන එකත් පිටිය කියන්නේ පිට්ටනිය වගේ අදහසක් නෙන්නේ එහෙනම් වතු පිටි මේ ළඟ සම්බන්ධතාවයක් තියෙන හැබැයි සමාන වචන දෙකක් නෙමෙයි ඔන්න බලන්න ඊළඟ පද දෙක කෑම බීම කෑම සහ බීම කියන්නේ විරුද්ධාර්ථ පද දෙකක්නේ කෑම කියන එකේ විරුද්ධාර්ථ පදය තමයි බීම කෑම කියන්නේ දීර්ඝ ඇදය බීම කියන්නේ දීර්ඝ ඉස්පිල්ල බයන්නට නේ එතකොට කෑම බීම කියන පද දෙක හරි ළඟ කියන්නේ විරුද්ධාර්ථ පද සම්බන්ධයක් එතන තියෙනවා ඊළඟට වාද විවාද වාද කියන්නේ විවාද කියන්නේ එකම දැන් වාද කියන එක අදහස වෙන මේ කියන්නේ තීව්‍ර කරනවා විවාද කියලා يعني මේ අදහස අඩු කරනවා විවාද කියලා එතකොට වාද විවාද කියලා කියන්නේ යුගල පදයක් ලස්සන යුගල පදයක් ඊළඟට කෙලි සෙල්ලම් කෙලි කියන්නේ ක්‍රීඩා සෙල්ලම් කියන්නේ අපි දන්න හොඳට සෙල්ලම. එහෙනම් කෙලි සෙල්ලම් කියන්නේ යුගල පදයක්. කෙලි කියන වචනේ මගේ දුවේ පුතේ මූර්ධජ ල වලට ඉස්පිල්ල දාලා. හැබැයි සෙල්ලම් කිව්වහම කොම්බුව, සයන්න, දන්තජ ල, කොඩිය, ල අක්ෂරය, ම රැහැන. මෙන්න මෙහෙමයි තියෙන සෙල්ලම්. අහල පහල. හැබැයි මගේ දුවේ පුතේ මේක ඉහළ පහළ කිව්වොත් අපි හොඳටම දන්නවා මූර්ධජ ල අක්ෂර පාවිච්චි කරන්නේ. ඉහළ ල මූර්ධජ, පහළ ල මූර්ධජ. හැබැයි අහළ පහළ කිව්වොත් එහෙම නෙමේ. අහළ කියන්නේ ළඟ, පහළ කියන්නේ මේ වෙනත් අදහසක් තියෙන පදයක්. අහළ පහළ කිව්වහම දෙකම ල අකුරින් ලියන්නේ අහළ පහළ යුගල පදය. ගෙවල් දොරවල්. ගෙවල් කියන අදහස ගෙවල් කියන වචනයේ කිට්ටුම ළඟින්ම යන තැනක් තමයි දොරවල්. ගෙදර තමයි දොරවල් තියෙන්නේ. එහෙනම් ගෙවල් දොරවල් කියන්නේ යුගල පදයක්. දොරවල් කියන වචනේ වල් කියන පදය කොයිම වෙලාවකවත් පුතේ කලින් ලියන පදයෙන් ඈඩ් කරන්නේ නැහැ. ගෙවල් එක වචනයක්. දොරවල් එක වචනයක්. ගංගාවල් එක වචනයක්. මං කියපක තේරුණානේ ගොඩාක් වෙලාවට මගේ ආදරණීය දුවේ පුතේ ඔබ අතින් විභාගයේදී අපි දකින්න වැරද්දක් තමයි ඔය වල් කියන වචනය ඇඩ් කරලා තියෙනවා. හැබැයි වල් පැලෑටි කිව්වොත් නම් ඇඩ් කරන්න ඕනේ තමයි. වල් එකක් පැලෑටි එකක්. එහෙම නෙමේ ගෙවල් දොරවල් ගංගාවල් මෙන්න මේ වගේ පද එකට ලියන්න ඕනේ. ගෙවල් දොරවල් කියන්නේ පද දෙකක් යුගල පදයක්. අනම් මනම් අපට කියවෙන්නේ අනං මනං එහෙම නිකන් මේ නාසික් කී විදිහට නැහෙන්නේ මේ බිඳුව නෙමේ අනම් හල්මයන්න මනම් හල්මයන්න. ඊළඟට අරුම පුදුම අරයි අනම්මනම් කියන්නේ මේ මේ අනම්මනම් කියන්නේ ලට්ටලොට්ට කියලා කියන්නේ අනම්මනම් කියන්නේ වෙනත් කියන්නේ මේ අනවශ්‍ය දෙයක් කියන එකයි. හැබැයි අනම්මනම් මේ මේ වචන දෙකේ තියෙන ළඟ අර උච්චාරණ කිරීමේ ලස්සන වචන දෙකක් ගැන විතරක් තේරුමක් ඇති වචනක් නෙමෙයි. හැබැයි අනම්මනම් කියව ගමන් ලොකු තේරුමක් තියෙන පදයක් නිර්මාණය වෙනවා. අරුම පුදුම. අරුම කියන්නේ පුදුම කියන්නේ එකම සමාන අදහසක් තියෙන්නේ. හැබැයි අරුම පුදුම කියන යුගල පදය හරිම ලස්සන යුගල පදයක්. පොත්පත්. පොත් කියන්නේ අර ග්‍රන්ථ කියන එකනේ. පත් කියන්නේ පත්තර. මේ දෙකේ ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. පොත්පත් කියන්නේ යුගල පදයක්. ඊළඟට සිරිත් විරිත්. එතන තියෙන්නේ පුතේ සිරිත් කියන පදේ විරිත් කියන පදේ විරුද්ධාර්ථ පද. සිරිත් කියන්නේ අප විසින් කළ යුතු දේවල්. විරිත් කියන්නේ අප විසින් නොකර අත්හළ යුතු දේවල්. වාරණය කළ යුතු දේවල්. නේ එහෙමනම් සිරිත් විරිත් කියන්නේ යුගල පදයක් ඔන්න තියෙනවා මොනවාද මේ මේ විරුද්ධාර්ථ පද වලින් හැදිච්ච යුගල පදයක්. ඊළඟට මගේ දුවේ පුතේ යාන වාහන. යාන වාහන. යාන කියන්නේ වාහන කියන්නේ එකම අදහස දෙන පද දෙකක්. හැබැයි හැබැයි මේක යුගල පදයක් බවට පත් වෙනවා. විහිළු තහළු. ලු අක්ෂරය මූර්ධජ. හරියට ලියන්න පුරුදුලා ඉන්න. තහළු ඒත් මූර්ධජ. විහිළු තහළු කියන්නේ එතකොට යුගල පදයක්. අස්සක් මුල්ලක්. ඔතන කියන අස්සක් මුල්ලක් නෑර හෙව්වා. අස්සක් මුල්ලක්. හැම තැනකම කියන අදහස තමයි තියෙන්නේ. ඔන්න තවත් යුගල පදයක්. අපි කතා කරා යුගල පද 15. තෑගි භෝග, ගමන් බිමන්, වතු පිටි, කෑම බීම, වාද විවාද, කෙලි සෙල්ලම්, අහල පහල, ගෙවල් දොරවල්, අනම්මනම්, අරුම පුදුම, පොත්පත්, සිරිත් විරිත්, යාන වාහන, විහිළු තහළු, අස්සක් මුල්ලක්. මේ තමයි මගේ දුවේ පුතේ අපට නිර්දිෂ්ටව අපිට නිර්දේශ කරලා තියෙන යුගල පද 15. මං එතනින් එහාට එක පදයක්වත් කියන්න කැමති වෙන්නේ නැහැ. හේතුව ඔබ හොයාගන්න තව තව යුගල පද. ඔබ හොයාගන්න තව තව යුගල පද. යුගල පද ගොඩාක් එක්කස් කරගන්න. හැබැයි ඔබට පාසලේදී උගන්වන්නේ මේ 15 විතරයි. මේ 15 දැනගත්තාම ඕන එකක් හඳුනා ගන්න පුළුවන් කියන එක මමත් විශ්වාස කරනවා. ඔබත් විශ්වාස කරනවා. මේ ඔබ වාක්‍යවල යෙදෙනකොට හරිම ලස්සනයි. බලමු අපි තෑගි භෝග කියන වචනේ දාලා යුගල පදේ දාලා ලස්සන වාක්‍යයක් කියන්නේ. තෑගි භෝග. මම පොඩි වෙලාවක් දෙන්නම් තප්පර දෙකක විතර. හරි. ලොකු මාමා තෑගි භෝග රැගෙන අවුරුද්දට අපේ ගෙදරට ආවේය. ලොකු මාමා තෑගි භෝග රැගෙන අවුරුද්දට අපේ ගෙදර ආවේය. ගමන් බිමන් කියන එක පදේ දාලා වාක්‍යයක් හදන්න බලන්න. ගමන් බිමන්. ලොකු අයියාගේ ගමන් බිමන් වැඩි යයි තාත්තා පැවසුවේය. ගමන් ලොකු අයියාගේ ගමන් බිම ලොකු අයියාගේ ගමන් බිමන් වැඩි යයි තාත්තා පැවසීය. වතු පිටි කියන වචනේ දාලා ඔයගොල්ල පදයක් හදන්න. මේ වාක්‍යයක් හදන්න. වතු පිටි සියල්ලම විකුණා ඔහු පිට රට ගියේ. ආයික හරි. වතු පිටි සියල්ලම විකුණා ඔහු පිට රට ගියේ. කෑම බීම. කියන්න බලන්න කෑම බීම කියන වචනේ දාලා. අපේ ලොකු අම්මා සකස් කරන කෑම බීම සියල්ලම ඉතාමත් රසවත්ය. ලොකු අම්මා සකස් කරන කෑම බීම සියල්ලම ඉතාමත් රසවත්ය. වාද විවාද. වාද විවාද වලින් සමිතියේ වැඩ කටයුතු නිමාවටපත් විය. වාද විවාද වලින් සමිතියේ වැඩ කටයුතු නිමාවටපත් විය. කෙලිසෙල්ලම් සකස් කරන්න. අලුත් අවුරුදු උත්සවය සඳහා කෙලිසෙල්ලම් රැසක් එක් කර තිබුණි. අලුත් අවුරුදු උත්සවය සඳහා කෙලිසෙල්ලම් රැසක් එක් කර තිබුණි. අහල පහල. අහල පහල සිටින සියල්ලෝම අපේ ගෙදරට එක් රැස් වූහ. අහල පහල සිටින සියල්ලෝම අපේ නිවසට එක් රැස් වූහ. ගෙවල් දොරවල්. ගෙවල් දොරවල් යහමින් තනාගෙන සිටි සියාතු සීයා පරලොව ගියේය. ගෙවල් දොරවල් හොඳින් යහමින් සදාගෙන සිටි සියාතු සීයා පරලොව ගියේය. අනම්මනම්. අනම්මනම් කතා කරන්නට එපායයි ගුරුතුමිය පවසයි. අනම්මනම් කතා කිරීමට එපායයි ගුරුතුමිය පවසයි. අරුම පුදුම. හදන්න බලන්න වාක්‍යයක්, ලස්සන වාක්‍යයක්. අරුම පුදුම. අරුම පුදුම දේ ගැන කතා කිරීමට මිනුල හරි දක්ෂය. අරුම පුදුම දේ ගැන කතා කිරීමට මිනුල හරිම දක්ෂය. තව එක්කෙනෙක් පොත්පත් කියන වචනේ දාලා හදන්න. නිලෝෂී පොත්පත් සියල්ල රැගෙන පාසලට පැමිණියාය. නිලෝෂි පොත්පත් සියල්ල රැගෙන පාසලට පැමිණියාය. සිරිත්විරි අපේ අත්තම්මා අවුරුදු සිරිත්විරි අකුරට පිළිපදි. අපේ අත්තම්මා අවුරුදු සිරිත්විරි අකුරට පිළිපදි. යාන වාහන ලොතරැයි දිනුම් ඇදීමෙන් අසමාවෙන්න යාන වාහන කියන වචනේ දාලා වැකියක් අපි සකස් කරමු. යාන වාහන සියල්ල විකුණා දමා ඔහු පිටරට ගියේ. හරි, යාන වාහන සියල්ල විකුණා දමා ඔහු පිටරට ගියේ. විහිළු තහළු. විහිළු තහළු සෑම දිනාටම එකසේ බලපාන්නේ නැත. විහිළු තහළු සෑම දිනාටම එකසේ බලපාන්නේ නැත. අස්සක් මුල්ලා කියන්න මම අස්සක් මුල්ලක් නෑර සොයා බලයි. අස්සක් මුල්ලක් නෑර සොයා බලයි. මේ අපි කතා කරේ මගේ දුවේ පුතේ මොනවද මේ අපි කතා කරේ? භාෂාමය යෙදුම් යටතේ තියෙන යුගල පද. හොඳයි, එහෙමනම් අපි ඊළඟට කතා කරන්නේ මොනවද? අපි ඊළඟට කතා කරමු මගේ දුවේ පුතේ ප්‍රස්තාව පිරුළු ගැන. මොනවා ගැනද කතා කරන්නේ? ප්‍රස්තාව පිරුළු ගැන. ප්‍රස්තාව පිරුළු කියන්නේ මොනවද? ඔබ දන්නවා හතරේ පන්තියේ සිංහල පොතේ කියවීම පොතේ තිබුණා පිරුළක මහිම කියලා පාඩමක්. මේකේ කියනවා ප්‍රස්තාව පිරුළු කියන්නේ මොනවද කියලා හොඳ ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ප්‍රස්තාව පිරුළු කියන්නේ මොනවද? ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ තැනට ගැළපෙන විදිහට කතා බහේදී කියන උපමා වලට. මොනවද මගේ දුවේ පුතේ ප්‍රස්තාව පිරුළු කියන්නේ? ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ තැනට ගැළපෙන විදිහට කතා බහේදී එදන දී කියන උපමා වලට. දැන් එතකොට ඕකම මගේ දුවේ පුතේ විභාගෙට අහන්න පුළුවන්. ඔන්න මම වාක්‍යයක් කියනවා, ඔබ හිස්තන සම්පූර්ණ කරන්න. ප්‍රස්තාව පිරුළු කියන්නේ තැනට ගැළපෙන විදිහට කතා බහේදී කියන හිස්තනක් ය. හිස්තනට මොකද දාන්නේ? උපමා වලට. ප්‍රස්තාව පිරුළු කියන්නේ තැනට ගැළපෙන විදිහට කතා බහේදී කියන උපමා වලට. එතකොට මේ හැම එකකටම, මේ ප්‍රස්තාව පිරුළු හැම එකකටම ලස්සන කතාවක් තියෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔන්න ඔබට තියෙනවා ලස්සන වැඩක්. ඔබට හොඳට වැඩක් කරන්න පුළුවන්. ඔබට මම දැන් මෙතනින් මම අද සාකච්ඡා කරන ප්‍රස්තාව පිරුළු ඇසුරෙන් කැමති චිත්‍රයක් ඇඳලා ඔබට එවන්නට පුළුවන්. මම මෙහෙම කියනවා, මොකද මම දැන් මෙන්න මගේ ලිපිණය කියනවා, මගේ දුරකථන අංකය කියනවා, ඔබ චිත්‍රය අඳින්න, ලස්සනට අඳින්න. A4 කොළයක, හරි හොඳ ලස්සන A4 කොළයක පිරස්සතට ඇඳලා මට ඡායාරූපේ පින්තූරයට WhatsApp එවන්න, WhatsApp එකට එවන්න. හැබැයි ඔබ ඒ චිත්‍රය මගේ පෞද්ගලික නමට, මගේ ලිපිණයට එවන්න. මොකද ආදරණීය දුවේ පුතේ, මේ වැඩසටහන් ටික අවසන් වෙනකොට අපි ගාව ලස්සන චිත්‍ර ගොඩක් එකතු වෙයි. මේ චිත්‍ර ටික කවදා හරි දවස මේ නිවාඩු ටික ඉවර වුණාහින් පස්සේ අපි උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගිහලා බාර දීලා ලස්සනම ලස්සන චිත්‍ර ටික තෝරලා අපි ප්‍රදර්ශනයක් කරන්න, එහෙම නැත්නම් ඒකට ඇගවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, මම දෙන මාතෘකාව කැමති. දැන් අද තියෙන ප්‍රස්තාව පිරුළු ඇසුරින් චිත්‍රයක් අඳින්න. එතකොට චිත්‍රය ඇඳලා අනිත් පැත්තේ ඔයාගේ නමයි, ප්‍රස්තාව පිරුළයි අනිත් පැත්තේ නම ඉස්කෝලේ ලියන්න. හොඳට චිත්‍රය සම්පූර්ණයෙන් ඇඳලා සම්පූර්ණයෙන් පාඩ කරලා මට ෆොටෝ එකක් එවන්න WhatsApp එකට. එතකොට මම ඒක ප්‍රචාරය කරනවා. හැබැයි ඒ චිත්‍රය මට තැපැල් කරලා එවන්න. එතකොට මම මේ චිත්‍ර ටික ඔක්කොම එකතු කරගෙන ගිහලා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඉස්සෙල්ලා ලියාගන්නකෝ මගේ නම. ලිපිණය W සුසිල් බර්නාඩ් මයා, සුසිල් බර්නාඩ් මහතා, වෙරුන්කුලම කැකිරාව. W සුසිල් බර්නාඩ් මහතා, වෙරුන්කුලම කැකිරාව. ඕකට මට චිත්‍රේ තැපෑලෙන් එවන්න. ඊට පස්සේ දුරකථන අංකය මෙන්න 076 415 8 436. මෙන්න මේ දුරකථන අංකයට ඔබ අදගත්ත චිත්‍රය WhatsApp කරන්න. මොකද මම මේක ඊළඟ වැඩසටහනේදී ඔබේ නම කියන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපි දැන් කතා කරමු ප්‍රස්තාව පිරුළු ගැන. කළුවා මාරපණ්ඩියා වගේ මම මේ තියෙන ප්‍රස්තාව පිරුළු ටික දැන් ඉස්සලවට කියලා දීලා ඉන්නවා. ප්‍රස්තාව පිරුළු ටික තියෙනවා කළුවා මාරපණ්ඩියා වගේ, ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ, කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ, ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. ඊළඟට තියෙනවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ, ලිඳේ ඉන්න ගෙම්බා වගේ, ඉදිකටුවයි නූලයි වගේ, මඩේ හිටවපු ඉන්න වගේ, ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ. පරන් ගියා, කෝට්ටි ගියා වගේ. ගඟට ඉනි කැපුවා වගේ. රයි ගැමෙයි ගම්පොලයයි වගේ. නරියා මිදි පිත්තයි කිව්වා වගේ. කරගැනේ සමානෙන්න කට නිසා ඉබ්බ නැහුණා වගේ. මහදැනමුත්තගේ නුවණ වගේ. ඔන්න දැන් ඔහම තමයි ප්‍රස්තාපිරලෝ ටික තියෙන්නේ. මම මෙහෙම කියන්නම්කෝ ඉස්සෙල්ලා. මේ හැම ප්‍රස්තාපිරලෝකටම පුතේ අන්තර්ගත ලස්සන කතන්දරයක් තියෙනවා. සහ මේ සෑම ප්‍රස්තාපිරලෝකටම හොඳ තේරුමක් තියෙනවා. මේ බලන්නකෝ විභාගෙට මෙන්න මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. මම මේක ඔක්කොම තේරුම් කරලා දෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. පහත සඳහන් ප්‍රකාශයට ගැළපෙන ප්‍රස්තාවිරල තෝරන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු නොකර තීරණ ගැනීම. තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු නොකර තීරණ ගැනීම. ඔන්න උත්තර තුනක් තියෙනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ, පණින දීලා උන්ට ඉඳි, මබ්බැන්දා වගේ, කැකිලේ රජුන වගේ, නඩතිඳු වගේ. ප්‍රශ්න කියනවා තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු නොකර තීරණ ගැනීම කියන එකට අදාළ ප්‍රස්තාවිරල මොකද්ද කියන්නේ? කියලා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ, පණින දීලා උන්ට ඉනි මම්බැන්දා වගේ, කැකිලේ රජු වෙන කැකිලේ රජු වගේ නඩු තීන්දුව වගේ. මොකද්ද තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු නොකර තීරණ ගැනීම කියන්නේ? එහෙනම් කැකිලේ රජු වගේ නඩු තීන්දුව වගේ. හරි, කළුවා මාරපන් ගියා වගේ. මොකද්ද මේකේ අදහස? කළුවා මාරපන් ගියා වගේ කියන්නේ විමසීමකින් තොරව යමක් කිරීම. විමසීමකින් තොරව යමක් කළා වගේ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ අපේ විෂය නිර්දේශය සටහන් කරලා තිනවා වගේ කියන වචනේ කොහොමද ලියන්නේ කියලා. සමහර තැන්වල වාගේ කියලා ලියලා තියෙන පුතේ මේව කතා කරන භාෂාවේ වචන. හැබැයි අපි පුළුවන් තරම් උත්සාහ කරමු අපි කියවීම් පොතේ තියෙන වචනේ ලියන්න. කළුවා මාරපෙන් ගියා වගේ. ඊළඟට මාරපෙන්, මාරපෙන් වගේ, වාගේ, ඔය වගේ, ඔය වගේ උගතෝ කෝටික ප්‍රශ්න ඇහෙනවා. හැබැයි මේක නිවැරදිම වචනේ තමයි මාරපෙන්. මාරපෙන් මම හිතන්නේ මාරපන කියලා කිව්වත් වැරද්දක් නෑ. නමුත් ඉතින් අපි කියන දේම පාවිච්චි කරමු. කළුවා මාරපන් ගියා වගේ කියන්නේ විමසීමකින් තොරව කටයුතු කිරීම. ඕකට ලස්සන කතාවක් තියෙනවා. ලස්සන කතාවක් තියෙනවා. එක කාලෙක එක නිවසක ඉඳලා තියෙනවා සේවකේ. සේවකේ කියනවා තියෙනවා. දවසක් මේ සේවකයාට එයාගේ ස්වාමියා කියලා තියෙනවා, කළුවෝ මාරපන ගිහින් වරේ. කොච්චරයි කියලා තියෙන්නේ? කළුවෝ මාරපන ගිහින් වරේ. ඒක ඇහිච්ච කළුවා, මේ කළුවා හරී සුවචකීකර සේවකයා. කළුවා ඒක ඇහුණු ගමන් මාරපන යන්න පිටත් වුණා. මාරපන කියලා කියන්නේ ගම. මාරපන කියලා දැනටත් තියෙනවා. මාරපන කියලා තවත් තියෙනවා ඒ ගම. ඒකකට ප්‍රස්තාවක මේ කියන්නේ කළුවෝ මාරපන ගිහින් වරෙන් කියලා. මාරපන ගිහින් වරෙන්. ඒක ඇහුණු ගමන් මම මොකද කරන්නේ? කළුවා පිටත් වෙලා යනවා මාරපන. ස්වාමියා මාරපන යන්න අවශ්‍ය කාරණාව කියන්න බලනකොට කළුවා ගෙදර හිටියේ නැහැ. ඔන්න අවස් වෙලා කළුවා ගෙදර එනවා. කොහෙද කළුවෝ ගියේ? ස්වාමියා කළුවාගෙන් මෙහෙම අහනවා. ඇයි මට කිව්වනේ මාරපණ යන්න කියලා? ඒක නිසා මම මාරපණ ගියා. ස්වාමියාටත් එයාගේ බිරිඳටත් හයියෙන් මේකට හිනා ගෙහිලා තියෙනවා. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව වැඩ කරනවා දැක්කම කළුවා මාරපණ ගියා කියලා තවමත් මිනිස්සු කියනවා. කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව යමක් කරනකොට කළුවා මාරපණ ගියා වගේ කියනවා. එතකොට එහෙමනම් කළුවා මාරපණ ගියා වගේ කියන එකේ අදහස තමයි විමසීමකින් තොරව යමක් කිරීම කියන එක. හැබැයි මේ ලියන වචනය හරියට කිරි ගහටන්න වගේ නිවැරදිව ලියන්න ඕනේ. ඊළඟ ප්‍රස්තාවකන ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. මම මේකේ අකුරින් අකුර කියන ආණ්ඩි සංයක දි එක වචනයක්. හත් දෙනාගේ තවත් වචනයක්. කැඳ සංයක ද හැලිය ල මුර්ධජ වගේ. ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. අනුන් රවටන්නට ගොස් තමන් රැවටීම. අනුන් රැවටන්නට ගොස් තමන් රැවටීම. මේ රැවටීම කියන රැ අක්ෂරය හරි අමාරු ලියාගෙන යනකොට, ඔය විභාගෙදි ලියනකොට, රචනයක් ලියනකොට, වාක්‍යයක් ලියනකොට ර රූ වෙනවා. ඇදය රයන්න ගාව රයන්නේ අවසන් වෙන තැනින් පටන් ගන්නෙ නෑ අපේ දරුවෝ. එහෙම කරන්න එපා. රුවටීම කියලා ලියන්න එපා. රැවටීම කියලා ලියන්න. මොකද්ද මෙතන මෙච්ච සිද්ධිය? ඉස්සර කාලේ ලංකාවේ ආණ්ඩි ගුරුන් කියලා කට්ටියක් හිටියා. ඕන් අහගන්නකෝ. ආණ්ඩි ගුරුන් කියලා කට්ටියක් හිටියා. දවසක් ආණ්ඩි ගුරුන් හත් දෙනෙක් ගමනකට අවශ්‍ය ජාතිත් අරගෙන දුර ගමනක් යන්න පිටත් වුණා. දුර ගමනක යන්න පිටත් වුණා මේ යාළුවෝ හත් දෙනා. ආණ්ඩි ගුරෝ හත් දෙනා. මේ යන අතරමඟදී අම්බලකම නතර වුණා. රාත්‍රියේ පයින් යන්නේ මෙයාලා මෙහෙත නිමා ගන්න, රාත්‍රිය උදා වෙනවා මෙහෙත නිමා ගන්න, නිදා ගන්න අම්බලමක නතර වුණා. හැමෝම රාත්‍රී ආහාරයට කැඳක් හදන්න කතා කරගත්තා. හැමෝම අද රෑට අපි කැඳක් බොමු කියලා කට්ටිය කතා කරගත්තා. කතා කරගෙන දැන් කැඳක් හදන්න හදනවා. කැඳට ආණ්ඩි ගුරුන් නාන්සේ කෙනෙක් වතුර හැලියක් ගෙනලා ලිප උඩ තිබ්බා. ඇයි? කැඳ හදන්න. හැමෝටම කිව්වා කැඳට අවශ්‍ය හාල් මිට ගානේ හැලියට දමන්න. හැමෝම තමන්ට කැඳ උනා කට්ටිය දාපල්ලා හැන්දි මෙනාද හාල් මිට කියලා කිව්වා. හැමෝම හාල් දානවා කියලා මිටි මොලවලා හැලියට අත දැම්මට හාල් දැම්මේ නැහැ. එක්කෙනෙක්වත් දැම්මේ නැහැ. අනිත් හය දෙනා දායි. එක්කෙනෙක් කියන එක්කෙනෙක් මම හිතලා හිතුව මම කියලා මම හිතනවා අනිත් කට්ටිය දාන්නේ නැත. මං දාන්න ඕනේ නැහැ. තව එක්කෙනෙක් හිතනවා අනිත් කට්ටිය දාන්නේ නැත. මං දාන්න ඕනේ නැහැ. තවත් එක්කෙනෙක් කියනවා ඔන්න ඔය අනිත් කට්ටිය දායි. මම මොකටද දාන්නේ? මෙන්න මෙහෙම මෙහෙම වෙන හැමෝම හිතන්න පටන් ගත්තා. අත මිටි මොලවලා මුට්ටියට දානවා, අත ගන්නවා, කවුරුවත් දාන්නේ නැහැ. කවුරුත් හාල් දාන්නේ නැමේ විදිහට ලුණු දාන්න කියනවා, ඒ විදිහට කරනවා, කිරි දාන්න කියනවා, ඒ විදිහට කරනවා, කවුරුත් දාන්නේ නැහැ. ඊට පස්සේ කැඳ බොන්න හදනකොට උණු වතුර විතරයි හැලියේ තිබුණේ. කැඳ බොන්න හදනකොට උණු වතුර ටික විතරයි හැලියේ තිබුණේ. එදා ඉඳන් අනුත් රවට්ටන්නට ගිහින් Taman රවටුන වෙලාවට ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලා කියනවා. ඔන්න එහෙනම් අනුන් රවට්ටන්නට ගොස් Taman රැවටීම තමයි ආදිහත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලා කියන්නේ. ඊළඟට තව ප්‍රස්තාව පිරුලක් තියෙනවා. කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ. රත්තරන් ඔතන අපේ දරුවන්ට අපේ ගුරුවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. බින්දුවද හල් නැයන්නද කියලා. රත්තරන් රන් එනං හල් නැයන්න පාවිච්චි කරනවා. කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ. මේක හරිම ලස්සන කතාවක්. බොහොම ලස්සන කතාවක්. මොකද්ද සිද්ධ වෙච්ච කතාව? මේක තියෙන්නේ මේක පට බැඳුනේ සිංහලයට පෙර මේ ආවේ උම්මංග ජාතකයේ කියන කතාවේ. උම්මංග ජාතකයේ කියන කතාවේ ජාතක කතාවේ. ඉස්සර කාලේ උම්මංග මේ වේදේහ කියලා රජ කෙනෙක් හිටියා. වේදේහ කියලා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට මහෞෂධ පඬිතුමා එක්ක උයනට ගියා. මහෞෂධ පඬිතුමා ඉතාමත් බුද්ධිමත් රජ මේ පඬිවරයෙක් එක්ක උයනට ගියා. ඉදිරිපස තොරණේ උඩ සිටි කටුස්සෙක් රජතුමා දැක බිමට බැස පතමින් සිටියා. ඉස්සර මේ සත්තු තජවරුන්ට හරියට ගරු කරලා තියෙනවා. එයා මොකද කරන්නේ? පැත්තකට අර මේ ගේට්ටුව හරි ලස්සනට හොඳට හදපු තොරණින් බැහැලා පැත්තකට ගියා. රජතුමා එනවා දැකලා පතකින් හිටියා. පැත්තකින් හිටියා. රජතුමා කටුස්සා කළ දී ගැන පඬිතුමාගෙන් ඇහුවා, මොකද්ද මහෞෂධ පඬිතුමනි කටුස්සා අර කරපු වැඩේ කියලා. රජතුමා කටුස්සා කළ දේ ගැන පඬිතුමාගෙන් ඇසුවා. රජතුමාට ගෞරව කිරීමට කටුස්සා එසේ කළ බව පඬිතුමා කිව්වා. මහෞෂධ පඬිතුමා මහරජතුමනි, ඔබතුමාට දක්වන ගෞරවයේ උදෙසා තමයි කටුස්සා තොරණින් බැහැලා පසෙකට වූයේ කියලා කිව්වා. රජතුමාට මේකට හරීම සතුටු හිතුණා. වේදේහ රජතුමා බොහෝම සතුටු වෙලා කිව්වා, හිතුවා එහෙමනම් මේ කටුස්සට මොනවා හරි වටිනා යමක් දෙන්න ඕනේ කියලා. මෙන්න මෙහෙම හිතුවා. මෙහෙම හිතලා මොනවා හරි දෙන්න ඕන කියලා හිතලා මහෞෂධ පඬිතුමාට කිව්වා මෙන්න මෙහෙම දෙයක්. කටුස්සට දිනපතාම රත්තරන් වියට දෙකහමාරක් වටිනා මස් දීමට රජතුමා නියෝග කළා. හැමදාම රත්තරන් වියට දෙකක ප්‍රමාණයට හැමදාම මේ කටුස්සට මස් දෙන්න මට කරපු මේ ගෞරවය සඳහා කියලා කිව්වා. රජතුමා සේවකයාට නියෝගයක් දුන්නා. එක පොයේ දවසක කටුස්සට දෙන්න මස් නැති වුණා. ඔන්න පොයේ දවස්වල මස් නැහැනේ. කටුස්සට දෙන්න මස් නැති වුණා. සේවකයා කටුස්සට මස් නොදී වීයට දෙකහමාරක රත්තරන් කටුස්සගේ කරේ එල්ලුවා. එදාට මොකද රාජ අනනේ ඒක අනිවාර්යෙන් පිළිපදින්නේ බෑ. දෙන්න මස් නැහැ. මොකද කරන්නේ? වීයට දෙකහමාරක් වටිනා රත්තරන් වීයට දෙකහමාරක රත්තරන් කටුස්සගේ කරේ එල්ලුවා. කරේ මාල රත්තරන් අපි හිතමු රත්තරන් මාලයක් දැම්මා කියලා. කටුස්සගේ කරේ එල්ලුවා. එදා රජතුමා උයනට එනකොට කටුස්සා තොරණින් බැස්සේ නෑ. කටුස්සා තොරණින් බැස්සේ නෑ. තොරණ උඩ ඉඳගෙනම ඔළුව වැනුවා.
කටුසුවාමි කටුසුවාමි මොකද කරන්නේ?
ඔළුව වනනවනේ මෙයා නේ.
පැලෙයිනි වැට උඩ නැගලා ඔළුව වනන්නේ.
කටුස්සා එහෙම තමයි හැම වෙලාවෙම ඔළුව වනනවා. ඉඳගෙන ඔළුව වැනුවා. ඒ ඇයි කියලා රජතුමා පඬිතුමාගෙන් ඇසුවා. පඬිතුමා වෙච්ච සිද්ධිය කිව්වා. නුසුදුසු අයට එහෙම නැත්නම් නුසුදුසු අයට සම්මාන දුන්නාම ඔවුන් උඩඟුවන බව මේ සිද්ධිය නිසා රජතුමා තේරුම් ගත්තා. තමන්ට ලැබෙන දේවල් වලින් අහංකාර වෙන්නේ මෝඩ ජනතාවනි මෝඩයෝනි. ඒ වගේම අහංකාර වෙන අය දැක්කම කටුස්සරි කරේ රත්තරන් බැඳා වගේ කියලා මිනිස්සු කියනවා. ආදරණීය දුවේ පුතේ, මෙන්න මේ අත්දැකීම ඔයාලට ඕන තරම් තව ටික කාලයක් ගියාම. දැන් නම් ඔයාලට මේ අත්දැකීම ලබා ගන්න අමාරුයි. මොකද පුංචි ඔයාලට තව මගේ දුවේ පුතේ මේ වගේ කතන්දර තේරෙන්නේ නැහැ. කතන්දරේ තේරෙනවා මේ වගේ සැබෑ සිද්ධි අවබෝධ කරගන්න අමාරු. නමුත් තව ටික කලකින් ඔයාලා ලොකු දුවලා පුතාලා වෙනවා. එතකොට මේ ප්‍රස්තාතුරු වල තිබිච්ච සියලුම අදහස් ඔයාලට හොඳට අවබෝධ කරගන්නට පුළුවන්කම සිද්ධ ලැබෙනවා. නුසුදුසු අයට එන කටුස්සගේ කරේ රත්තරන් බැඳා වගේ කියලා කියන්නේ නුසුදුසු අයට තනතුරු වරප්‍රසාද දීමෙන් අහංකාර වීම. නුසුදුසු අයට තනතුරු වරප්‍රසාද දීමෙන් අහංකාර වීම කියන එකයි. ඊළඟට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. පෘතුගීසියෙන් ලංකාවට ආවයින් පස්සේ ලන්දි මේ ලංකාව ආක්‍රමණය කරාට පස්සේ පෘතුගීසීන්ගෙන් ලංකාව බේරා ගැනීම සඳහා ලංකාවේ රජවරු ලංකාවේ පාලකයෝ අනෙක් ජාතීන් එහෙම නැත්නම් ලන්දේසීන්ට ලන්දේසීන් නම් ඉංග්‍රීසීන්ට ඒකත් එක උදව්ව අරගෙන අර හිටපු පාලකයෝ විදේශිකයෝ පළවා හරින්න කටයුතු කරනවා. හැබැයි හිටපු කට්ටියටත් වඩා කරදරයක් අපට සිද්ධ වෙනවා. අලුතෙන් එන කණ්ඩායමේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ යම් අපහසුතාවකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් ඊටත් වඩා කරදරයකට හා අපහසුතාවයකට පත් කිරීම. ඔන්න ඕක තමයි ඒකේ අදහස. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන්නේ යම් අපහසුතාවකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් වඩාත් කරදරයක් හා අපහසුතාවයකට පත්වීම. මෙන්න මේ අදහස තමයි එතනදි කියන්නේ. ඊළඟට කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. ඕන් ඊළඟට තියෙනවා. කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. මොකද්ද මේකේ අදහස? තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු නොකර තීරණ ගැනීමට තමයි කැකිල්ලේ රජුරුවන්ගේ තීරණ මෙමනාද මේ නඩු තීන්දුව වගේ කියලා කියන්නේ. මොකද්ද නඩු තීන්දුව වගේ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියන්නේ? එතකොට එහෙනම් තීරණ ගැනීමේදී තීරණ ගැනීමේදී බුද්ධිමත්ව කටයුතු නොකර තීරණ ගැනීම කියන අදහස තමයි ඒකෙන් පිළිබිඹු වන්නේ. හරි. ඊළඟට ළිඳේ ඉන්න ගෙම්බා වගේ. මොකක්දනේ මේකේ අදහස? ළිඳේ ඉන්න ගෙම්බා වගේ. ගෙම්බා ළිඳ කිව්වහම ලයන්න මුරුදද සංයකද සංයකදී ළිඳේ ඉන්න ගෙම්බා වගේ කිව්වහම තමාවට සමාජයේ පිළිබඳ අවබෝධයක් කිසිත් අවබෝධයක් නොමැති වීම. ළිඳේ ඉන්න ගෙම්බ දන්නේ නැහැනේ ළිඳේ දිග පළල විතරනේ දන්නේ. අහස පේනවා චුට්ටක්, ජනුලට පොළව පේනවා, නිදපත්ල පේනවා, වතුර ටික පේනවා, ළිඳ ගැන විතරයි දන්නේ. තමාවට සමාජයේ පිළිබඳ අවබෝධයක් නොමැති වීම. ආදරණීය දුගේ පුතේ, ඔබනම් කලම දාකවත් ළිඳේ ඉන්න ගෙම්බා වගේ වෙන්න එපා. අවට ලෝකේ ගැන හොයන්න, හොඳින් හොයලා කටයුතු කරන්න. ඉදිකටුවයි නූලයි වගේ. ඉදිකටුවයි නූලයි වගේ. හැම විටම තමන් සමග තවත් අය එකට සිටීම. අන්න ඒක තමයි. දැන් ඉදිකටුවට කොහොම වෙලාවකවත් තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ නෝල නැතුව. ඉදිකටුවයි නෝලයි වගේ. ඊළඟට ඉදිකටුව කියන්නේ තනි පදයක්. ඉදිකටුව කියන්නේ එකටම. ඉදිකටුව ඔන්න එක වචනයක්. මඩේ හිටවපු ඉන්න වගේ. මෙතන තියෙනවා ඉන්න කියන්නේ මොකද ඉස්සර ඒක බලමු. ඉන්න. ඉන්න කියලා කියන්නේ පුතේ ගහකින් කපා ගත්ත හොඳ ඝන හොඳ මහත ලීයකට. අපි හිතමු වැට හදන්න පාවිච්චි කරන ලී තියෙන්නේ අපේ ගෙවල් වල. මඩේ මෙන්න මේ වගේ ඉන්නක් හිටෙව්වොත් මොකද වෙන්නේ? මඩේ. ඒක මඩේ හිටෙව්වට හිටින්නේ නැහැ. ඒක මොනවා හරි පැත්තකට වැටෙනවා. හරියට කොයි වගේද මඩේ හිටවපු ඉන්න වගේ එක තීරණයක නොසිටීම. ඕකනම් අපි කියනවා ගෙදරනේ. දේවල් දොරවල් කතා වෙනවා. ඇත්තටම ලස්සන භාෂාව පෝෂණය කරන දේවල් තියෙන්නේ සිංහල භාෂාවේ. එතකොට මේ එක කොටසක් අපි කතා කරන්නේ ප්‍රස්තාව පිළිබඳව. يعني මේ හැම එකටම ලස්සන කතාවක් තියෙනවා. මේ හැම එකම මම ඔයාලට කියන්නේ යන්නේ නැහැ. මඩේ හිටවපු ඉන්න වගේ එක තීරණයක නොසිටීම. ඒකේ අදහස. ඊළඟට ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ. ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ. ඔබ දැකලා තියෙනවා ඉබ්බා. ඉබ්බට පිටට කටුවක් තියෙනවා, පාද හතරක් තියෙනවා, ගොඩ බිම ඇවිදින්න පුළුවන්, සමහර ඉබ්බට ජලයේ බීනන්න පුළුවන්. මේ ආරක්ෂාව සඳහා තමයි පිට ආවරණයක් තියෙන්නේ. හැබැයි මගේ දුවේ පුතේ ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ කියන්නේ කවදාවත් ඉබ්බගේ පියාටුවක් ඉල්ලගන්න බෑ. කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ කිරීම. කවදාකවත් ලබා ගන්න බැරි දෙයක් ගැන ඉල්ලන උත්සාහයක් දැරීම තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඉබ්බාගෙන් පියාටුව ඉල්ලුවා වගේ. කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ ගැනීම කියන අදහස තමයි ඉබ්බගෙන් පියාටුව ඉල්ලනවා වගේ කියලා කියන්නේ. ඊළඟට අපි අවසානට කතා කරන්නේ ඊළඟට කතා කරන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියන එක. එතකොට ආදරණීය දුවේ පුතේ පරංගියා කෝට්ටේ ගියා වගේ කිව්වහම මේකත් එක්තරා සිද්ධියක් සම්බන්ධයි. පෘතුගීසි කාලේ පෘතුගීසීන් ලංකාවට මුලින්ම ගොඩබහිනවා. එතකොට මේ පෘතුගීසි හේවායෝ කෝට්ටේ සිටින රජතුමා ළඟට යන්න පාරහ ගන්නවා. හැබැයි මේ සිංහලයෝ කෙටි පාරකින් එක්කරගෙන යන්නේ නැහැ. ලොකු අටයක් විශාල දුර ප්‍රමාණයකින් එකතු කරගෙන ගිහිල්ලා මාලිගාවට එකතු කරගෙන යනවා. මෙන්න මේ අදහස මූලික කරගෙන තමයි පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා කියන්නේ. කිට්ටු පාරක් තිබේදී දුර පාරකින් ගමන් යෑම. කිට්ටු පාරක් තිබිය යුතුයි. දුරපාරකින් ගමන යෑම කියන අදහස තමයි පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා කියන්නේ. ආදරණීය දුවේ පුතේ, ඕක නම් ගොඩාක් වෙලාවට අපි අපි පුංචි ඔයාලා වුණත් පාවිච්චි කරන ප්‍රස්තාව පෙරුලක්. එහෙනම් පෘතුගීසි ජාතිකයන් හා සම්බන්ධ. එහෙනම් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1600 ගණන්වල 1505 ක්‍රිස්තු වර්ෂයේ 1505 දී තමයි මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙන්න ඇත්තේ. එහෙමනම් 1500 ගණන්වල සිද්ධ වෙච්ච දෙයක් අදට ඉතාමත් ලස්සනට ගැළපෙන විදිහට භාෂාව භාවිතා කරන්න, ලියන්න, කතා කරන්න, කියවන්න මේ භාෂාව මෙන්න මේ වගේ දේවල් ප්‍රයෝජනට අරගෙන තියෙනවා. හොඳයි, මගේ දුවේ පුතේ, ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරනවා තමත් ප්‍රස්තාව පිරුලක් ගැන, ගඟට ඉනි කැපුවා වගේ. ඔබ දන්නවා මේ කතාව ගඟට ඉනි. මම ඉස්සරලා කිව්වනේ මේ ඉස්සල කියපු ප්‍රස්තාවිරුලක තිබුණා මගේ දුවේ පුතේ මඩේ හිටවපු ඉන්න වගේ. එතන තියෙන්නේ අර ඉන්න කියන්නේ දන්ත ජනයනු දෙකක්. මේ ඉන්න කියන්නේ දන්ත ජනයනු දෙකක්. හැබැයි ගඟට ඉනි කැපුවා වගේ කියන මෙතන තියෙන්නේ, ගඟට ඉනි කැපුවා වගේ කියන තැන තියෙන්නේ ඉන්න කියන එකේ බහුවචන පදයේ. ලී කපලා දැම්මනේ. දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵලයක් නොලැබීම, දුක් මහන්සියෙන් කරපු වැඩක ප්‍රතිඵලයක් නොලැබීම, ගඟට ඉනි කැපුවා වගේ. සමහර වෙලාවට මේක ගොඩ දෙනෙක් කියනවා උගන්නන වැඩේ හරියට කරගත්තේ නැත්නම් ගඟට ඉනි කැපුවා වගේ කියලා කියනවා. එතකොට මෙතනත් ලස්සන කතාවක් තියෙනවා. තාත්තගේ පුතේගේ කැලේට ලී කපන්න යනවා. ඒ කපන්න ගියාම තාත්තා ලී ටික කපලා දෙනවා. පුතා මොකද කරන්නේ, ගේ ළඟින් තමයි ඇල ගහගෙන යන්නේ, ගඟ ගහගෙන යන්නේ කියලා ලී ටික ඔක්කොම ගඟට දානවා. ගේ ගාවට ගිහින් බලනකොට එක ලීයක්වත් අපිට ගන්න පුළුවන් කමක්, මේ දෙන්නට ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතාම දුක් මහන්සියෙන් කරපු වැඩක ප්‍රතිඵලයක් නොලැබී යාමට කියනවා ගඟට ඉනි කැපුවා වගේ කියන එක. හැබැයි ඉනි කියන ණයන්න දන්තජ වුණාට ඉනි මග කිව්වහම අන්න එතන ඒ දෙන්නේ මූර්ධජ ණයන්න. ඊළඟ වචනේ තමයි රයිගමයයි ගම්පලයයි වගේ. රයිගමයයි ගම්පලයයි වගේ. රයිගමයයි ගම්පලයයි දෙන්න කියන්නේ දෙන්න කියන දෙන්නම කපටි අදහස් දරන දෙන්නේ. කපටි අදහස් එක වගේම අදහස් දෙන්නම. ඔබ දන්නවා එක තැනකදී මේ දෙන්න ගමනක් යනකොට එක්කෙනෙක් කල්පනා කරනවා දෙන්න කතා වෙනනම් බුලත් පුවා අපිනමු කියලා. එක්කෙනෙක් කියනවා ඔබ මේ රයිගමයා බුලත් ගෙනේ. එක්කෙනෙක් කියනවා හා ඔබ පුවක් ගෙනෙන් කියලා. හා කියලා දෙන්න ගිහිල්ලා හවස් වෙනකොට එනවා ලොකු මලු දෙකකුත් කරේ තියාගෙන. එක මල්ලක දාගෙන එනවා කිතුල්ලට. එක මල්ලක දාගෙන එනවා ගම්මිරිස් වල. බුලත් කියන එක්කෙනා ගිනනවා ගම්මිරිස්, පුවක් ගේන එක්කෙනා ගේනවා කිතුල්ලට. මේක මොකද කරන්නේ? පහවදා උදේම මේ දෙන්න මේ මලු දෙක මාරු කරගෙන ගෙනියනවා. හිතාගෙන ඉන්නේ බුලත් ගෙනල්ලා කියලා. අනිත් එක්කෙනා හිතන්නේ අර ආඩි හද දෙනා වගේ තමයි දෙන්නට දෙන්න කපටිකම් කරා. ගිහින් විකුණන්න ගිහිල්ලා බලනකොට කිතුල්ලටයි ගම්මිරිස් කොළයි. එක දවසකට කතා වෙනා මේ දෙන්න එහා ගමට වැස්ස නැහැ, අපි බලාපොරොත්තු තල්ලු කරමු. අන්න ඔය වගේ අදහස් තමයි මේ දෙන්න දරුවා කියලා කියන්නේ. සමාන ගැළපෙන එක වගේ අදහස් දරන දෙන්නෙකුට කියනවා දෙන්නෙකුගේ එකතු වීම, එහෙම නැත්නම් ගැළපීමට කියනවා රයිගමයා ගම්පලයයි වගේ කියලා. එහෙමනම් මේකේ අදහස තමයි ගැළපෙන අදහස් සහ ගතිගුණ තිබෙන දෙදෙනෙකුගේ එකතුව. ගැළපෙන අදහස් සහ ගතිගුණ තිබෙන දෙදෙනෙකුගේ එකතුව ගැන තමයි මෙතන මෙහෙම කතා වෙන්නේ. ඊළඟට කියනවා කට නිසා නරිය මිදිතිත්තයි කිව්වා වගේ. ඔන්න එක දවසක් නරිය මොනවාද සාමාන්‍ය කන්නේ? දඩයන් කරගෙනනේ මස්නේ කන්නේ නේ, මාංශ භක්ෂක සතෙක්නේ. නමුත් දවසක් මේ නරියා බඩගිනි වෙලා කැලේ ඇවිදගෙන යනකොට මිදිවැලක් දකින්නවා. මිදිවැලක්. මේ මිදිවැල දැකලා මිදිවැල දිහා බලාන ඉන්නකොට ලස්සන ලොකු මිදිපොකුරක් තියෙනවා. ලොකු මිදිපොකුරක්. මේක දැක්කහම මේ නරියට මිදිවැල කණ්ඩා මිදි පොකුර කණ්ඩායකයි කියනවා. ඒක දිහා බලාගෙන ඉඳලා කරයක් දෙසරයක් උඩ පනිනවා. බෑ, ගොඩක් උඩ තියෙන්නේ, කඩා ගන්නම බෑ. නරිය කියනවා අපෝ මේ මිදි අද හරි තිත්තයි. මිදි තිත්තයි කියලා නරිය මිදිවැල දිහා බලලා සර නපුරෙන් බලලා යන්න යනවා. මට මතක් වෙනවා මේ නරිය අන්තිමට මිදිවැල දිහා බලලා කඩියක් කිව්වලු. මිදිවැල දිහා බලාගෙන මිදිවැල දෙසරුසේ බලා කියමින් මිලිසේ බලාගෙන නරිය මෙහෙම කියනවා. සිනාසී දුකසේ හිනා වෙලා දුක් වෙලා ගියේ සිවලා කැලෑ පෙදෙසේ. හිවලා නරිය කැලේට යන්න ගියාලු. එහෙමනම් නරිය මිලිතිත්තයි කිව්වා කියන්නේ යමක් කිරීමට උත්සාහ කරලා ඒ කර ගැනීමට නොහැකි වී විට අගුණ කීම. නරිය කියනවා මිදි කඩා ගන්න හැදුවා බෑ අපෝ වහරි චිත්තයි කියලා හරි ගියා යන්න. හරි චිත්තයි මිදි ඇඹුලයි කියලා ගියා යන්න. ඊළඟට තව ප්‍රස්තාව පිළිබඳ අපිට තියෙන අපතේ කට නිසා ඉබ්බා නැහුණා වගේ. නැහුණා කියන්නේ මොකද්ද? නැහුණා කියන්නේ විනාශ වුණා කියන එකයි. විනාශ වෙලා ගියා. කට නිසා ඉබ්බා නැහුණා වගේ. සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීම. සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කටයුතු කිරීම. ඒ කියන්නේ ඔන්න එක දවසක එක කාලෙක ඇලක ඉබ්බෙක් ඉන්න කියන්නේ කැලේ තියෙන විලක ලස්සන විලක වතුර හිඳෙනවා. වතුර හිඳීගෙන යනකොට ඈත විල්වල නම් වතුර තියෙනවා. මේ ප්‍රදේශයේ වතුර විලේ වතුර හිඳිලා මේ වතුර හිඳෙනකොට මොකද කරන්නේ? කොක්කු දෙන්නේ දකින්නවා. තව ටික දවසක් හිටියොත් මේ මොනවාද මේ ඉබ්බා විනාශ වෙලා යනවා කියලා ඉබ්බට ඇවිල්ලා කොක්කු දෙන්න කියනවා. අපි එහා කැලේ ලස්සන විලක් තියෙනවා, උඹව ගිහිලා දාන්න. හැබැයි උඹ අපි කියන විදිහට ඉන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ඉබ්බා කියනවා හා හා හොඳයි හොඳයි මම උඹලා කියන දේ උඹ අහන්න කියනවා. ඊට පස්සේ කියනවා කොක්කු දෙන්න කියනවා අපි ගිහිල්ලා කෝටුවක් අරන් එන්නම්. අපි දෙන්න කෝටුව දෙපැත්ත හොටෙන් අල්ලගන්නම්. උඹ කෝටුව මැද හොත්තට තදින් කටින් හපාගනි. මොනම දෙයකටවත් කට අරින්න එපා. අපි උඹව ගිහිල්ලා එහා පැත්තේ විලට වතුර පිරිච්ච විලට දාන්න කියනවා. දැන් ඔන්න දෙගොල්ල තුන්ගොල්ල කතා වෙලා ඒක මතික තීරණයකට එනවා. කිසි කෙනෙක් කතා බහ කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ මොන දේ වුණත් මං අපි දැන් ගෙලිනවා කියලා. ඔන්න දැන් ඉබ්බා කෝටුවෙන් අල්ල ගන්නවා. කොක්කු දෙන්න කෝටුව දෙකලෙරෙන් අල්ලගෙන අහසින් ඉගිලිලා යනවා. අහසින් ඉගිලිලා යනකොට මේක දකිනවා. දැන් අහස යනකොට පිට්ටනියක ඉන්න කොල්ලෝ ටිකක් සෙල්ලම් කරගෙන ඉන්න මේක දකිනවා. මේ කොල්ලෝ ටික එක පාරටම කෑ ගහනවා. අන්න ඉබ්බෙක් අහසෙන් ඉගිලිනවා කියලා හයියෙන් කෑ ගහනවා. මේ කෑ ගහනකොට ඉබ්බට හරිම තරහක් එනවා. ඉබ්බා එක පාරටම කට අරින්න කියන්න හදනවා. හිතපල්ලා උඹලට මම හොඳ වැඩේ කරන්නම් කියලා කියන්න කට අරිනකොට මොකද වෙන්නේ? ඉබ්බල් කට ඇරෙනවා. ඉබ්බා බිමට වැටෙනවා. මහා විනාශයක් ඉබ්බට සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි කියන්නේ සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීම. අනවශ්‍ය තැනට කතා කරන්න එපා. අත්‍යවශ්‍ය තැනට කතා කරන්න. හැබැයි මේ කියන්නේ කතා නොකර ඉන්නත් එපා. එතකොට මෙන්න මේ භාෂාවේ යෙදුම් මේ ප්‍රස්තාවුලි කොච්චර වටිනවද කියලා බලන්න. කොච්චර වටිනවද මේ භාෂාවේ යෙදුම්. ඊළඟට තවත් එකක් තියෙනවා. මහදැන මුත්තගේ නුවණ වගේ. නුවණ නයන්න දන්තජ පළවෙනි නුයන්න දන්තජ ව ඊළඟට නයන්න මුරුදජ මහදැන මුත්තගේ නුවණ වගේ කියන්නේ අදූරදර්ශී උපදේශ. ඔබ දන්නවා මහදැන මුත්තයි ගෝලේරොත්තයි. දන ඉදිකට පයිච්ච රබ්බඩයිය පුවබ්බරිලයි කොටුකිතයිය මොල් බෑමුණා. මෙන්න මේ පස් දෙනත් එක්ක මහදැන මුත්තා කරපු අදූරදර්ශී ක්‍රියා ඔබ දන්නවා හොඳටම. කුඹුරේ වී වපුරපු හැටි මේ කුඹුරේ වී වපුරපු හැටි. ඊළඟට මොකද්ද කියලා කුඹුරේ වී වපුරපු හැටි දන්නවා. ඊළඟට තව දෙයක් කරා. මොකද්ද එළු වගේ නොයෙකුත් අදූරදර්ශී ක්‍රියා ගණනාවක් මහදැන මුත්තයි ගෝලේ රොත්තයි එකතු වෙලා කරලා තියෙනවා. එතකොට මෙන්න මේවත් ප්‍රස්තාපිත වලට ඇවිල්ලා තියෙනවා. අදූරදර්ශී උපදේශ දීම මහදැන මුත්තගේ නුවණ වගේ. එතකොට දැන් ඉන්න අපි කතා කරා ප්‍රස්තාපිතලු ගොඩාරියක් කතා කරා. මහදැන මුත්තගේ නුවණ වගේ, කට නිසා ඉබ්බ නැහුණා වගේ, නරියා මිදිදිත්තයි කිව්වා වගේ, රයිගමයයි ගම්පලයයි වගේ, ගඟට ඉනි කැපුවා වගේ, ලිඳේ ඉන්න ගෙම්බා වගේ, ඉදිකටුවයි නූලයි වගේ, මඩේ හිටවපු ඉන්න වගේ, ඉබ්බගෙන් පිහාටු ඉන්නනවා වගේ, පරංගියා කෝට්ටේ ගියා වගේ, කළුවා මාරපැන්ඩියා වගේ, ආඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ, කටුස්සගේ කරේ රත්තරම් බැඳා වගේ, ඉඟුරු දීව මිරිස්ගත්තා වගේ, කැකිලි රජ්ජුරු වගේ, නඩු තින්දු වගේ, මෙන්න මේ වගේ ප්‍රස්තාපිරලු ගණනාවක් අපි කතා කරා. ඔන්න ඔය ප්‍රස්තාපිරලු ටික විතරයි පුතේ ඔබට විභාගයට සම්බන්ධ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට හෝ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. හැබැයි මේ ප්‍රස්තාපිරලු ටික හොඳින් අධ්‍යයනය කරොත් අපිට ඕනෑම ප්‍රස්තාපිරලුක අදහස යම් කිසි ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මම ඔයාලට පැවරුමක් දුන්නා. මේ ප්‍රස්තාපිරලු වලින් කැමැතිම අවස්ථාවක් චිත්‍රයට අඳින්න. A4 කුලයක තිරස් අතට චිත්‍රය ඇඳලා මට පින්තූරයක් එවන්න. 076 415 8 436 එම චිත්‍රය ඉතාම ලස්සනට ඇඳලා කවරයක දාලා තැපල් කරන්න. W. සුසිල් බර්නාඩ් මහත්මයා වෙරුන්කුලම කැකිරාව කියන ලිපිනයට තැපල් කරලා එවන්න. මොකද මේ චිත්‍ර ඔක්කොම එකතු කරලා අපි ඔබට ලොකු ඇගයීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ඇගයීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ හරහා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා අපි කියන්නේ අපේ අසේර සර් කියලා. එතුමාගේ සංකල්පනය තමයි එතුමාගේ සංකල්පයක් විදිහට මේ චිත්‍ර ටික මේ එකතු අපි එකතු කරගන්නවා. ආදරණීය දුවේ පුතේ ඒ පණිවිඩයක් දෙන ගමන් මම අදට ඔබේ නිවසින් පිටත් වෙනවා. නැවත වතාවක් හෙටත් සෙනසුරාදා දවසේ සවස 5ට ඔබේ නිවසට පැමිණෙන බලාපොරොත්තුවෙන් රජරට ගුරු ගෙදරින් මම අද සමු ගන්නවා. මම ඔබේ ආදරණීය ගුරුතුමා සුසිල් සර්. අපි හෙට හමු වෙමු. ආයුබෝවන් වාසනාවන් සුභ සැන්දෑවක් වේවා.